දැන් මේ උපති තව ප්‍රශ්නය උපතින් බෞද්ධයන් වන අප කුඩා කල පටන්ම බුදුදහම ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය වැනි දහම් ගැන මනා දැනුමක්ද ඇත. දැන් මේ ගැඹුරු හරියක් කියවුනි. චතුරාර්ය සත්‍ය පිළිබඳ මනා දැනුමක්ද ඇත කියන දෙන්ට ආවා. පෙළ දහමේ සඳහන් පරිදි දුක්ඛ සත්‍ය දැනගත්තා නම් ඉතිරි සත්‍යත් දැනගන්න ඕක එකක් තියෙනවා ධර්මයේ පැහැදිලිවම. ඉතින් එහෙමනම් අහන්නේ මොකද්ද මේ නිවන් දකින්න බව අසා ඇත. අපේ ඉගෙනීම අනුව සහ මේ කියවන අතර යම් කිසි කොතැනක හෝ නොගැලපීමක් තිබේදයි කියලා තමයි ප්‍රහදලා දෙන්න කියලා එල්ලීමක් කරනවා. මොකද හේතුව මෙතෙන්දි ප්‍රඥාවක් ඇති වෙනවා. මොකද අපිට හරියට මේ අවබෝධය ආවනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම ආවනම් ඉතින් මේක තේරෙන්න ඕනේ කියලා. ඉතින් ඒතර අපි ඒක තමයි බලන්න ඕනේ. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මනා දැනුමක් ඇත කියලා කියනවනේ. මනා දැනුම මොකද්ද? දැන් ඇහුවොත් එහෙම අපි මේ චතුරාර්ය සත්‍ය දන්නවා ඉගෙන ගත්තා පුංචි කාලේ ඉඳන් කියන අයගේ. කියලා බලන්න සිංහලෙන් මේ චතුරාර්ය සත්‍ය කිව්වොත්. පාලියෙන් කියන්නේ කිව්වොත් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය කියනවා. සිංහලෙන් කියන්නේ කිව්වොත් දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය කියන. ඉතින් ඕක තමයි මේ දන්නේ පලාසී දැනීම. ඕක තමයි විග්‍රහ කරගන්න වෙන්නේ. අපි උදේවරුවේ සාකච්ඡා කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇත කියන මේ ප්‍රශ්නයයි. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මනා දැනුමක් තිබුණා නම් නිවන පිළිබඳව මේක සත්‍යය දකින්නට අනිත් සත්‍යය දකින්නවා කියන එක ඔක්කොම දැකලා ඉවර වෙන්න ඕනේ. මේක අහන්නේ මේ ඉගෙනීම අනුව මේ කියන්නා වූ தත්වය ඇත්තනම් එතකොට මේ සත්‍ය හතරම අපි දැක්කා වින්නවන්නේ කොහොමද ඒක අපි දකින්නේ දැක්ක බව දැනගන්නේ කියන ප්‍රශ්නේ. ඇත්ත වශයෙන් මේක තේරුම් ගන්න ඕනේ. චතුරාර්ය සත්‍යයේ ධර්ම අවබෝධයේ ප්‍රඥාවෙන් දැක්කනම් මම චතුරාර්ය සත්‍යය දැක්කද කියලා කාගෙන්වත් අහන්නව නම් ඒක බුදුමයා. කාගෙන්වත් අහන්න දෙයක් ඉතුරු වෙනවා නම් චතුරාර්ය සත්‍යය දැක්කද කියලා අහන්න සැකනම් මේ ප්‍රඥාවක් කොහෙද තිබිලා තියෙන්නේ එතන? ඒකයි දකින්න ඕනි. එතකොට අපි මේ චතුරාර්ය සත්‍යය පිළිබඳ දහම් කුඩා කාලේ පටන් අහන්න ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ මනා දැනුමක් ඇත කියලා අපි මේ අදහස් කරන්නේ. මොන චතුරාර්ය සත්‍යයේද? දැන් මේ කියන කාරණේ විස්තර කරලා බලන්න ඕනේ. දුක චතුරාර්ය සත්‍යයට අයිතිද? චතුරාර්ය සත්‍යයෙන් එක සත්‍යයද දුක? චතුරාර්ය සත්‍යය විග්‍රහ කරන්න කිව්වොත් දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය කියලා මෙහෙම කෙටියෙන් විග්‍රහ කරනවා. එතන එක සත්‍යයක් ඉස්සෙල්ලාම කිව්වා දුක්ඛ සත්‍යය කියලා. දුක්ඛ සත්‍යය මොකක්ද අහපුවාම දුක කියලා අපිට කෙටියෙන් උත්තරයක් දුන්නා. මේ තමයි මනා දැනීම. පොඩි කාලේ නම් ඉගෙනගෙන තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ මනා දැනීම එකක් තමයි මේ. පළවෙනි එක තමයි දුක. දැන් මේක ඉතින් විස්තර කරලා බලන්න ඕනේ. දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ දුක්ඛං අරිය සත්‍යං මාතෘකාව උද්දේශේ. නිද්දේශ පටිනිද්දේශ දැක්කේ නැත්නම් කොහොමද අර්ථය ගන්නෙ? මේ උද්දේශයේ විතරක් අහලා මේ යථාර්ථය දකින්න බෑ. ලෞතර බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලාම ධර්මයේ විග්‍රහ කරන මාතෘකාවක් දෙනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ මාතෘකාව. ඒ හතර ප්‍රධාන කාරණේ චතුර හතර එකතු කරලා චතුරාර්ය සත්‍ය කියපේක විග්‍රහ කරලා දුන්නා මාතෘකාව. ඉතින් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛං අරිය සත්‍යං, දුක්ඛ සමුදයං අරිය සත්‍යං, දුක්ඛ නිරෝධං අරිය සත්‍යං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදං අරිය සත්‍යං කියලා. ඔක සිංහලට අපිට තෝරලා දෙන්නේ කොහමද? දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන මඟ. මෙහෙම කියනවා. තවත් විග්‍රහ කරන්න කිව්වොත් පළවෙනි සත්‍යය මොකද්ද? දුක. දැන් ඔය වචන කියනකොටම අන්‍යාගම් වල අය ඔයගොල්ලන්ගේ බුදුදහම කියලා කියන්නේ දුක වෙන්න එකක් නේ. මෙහෙම තර්කවාද කරනවා. ඍණාගමක් නේ. දුක වෙන්නනවා. මෙන්න මේ විදිහටයි කියන්නේ. දුක වෙන්න ආගම. බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ දුක පිළිබඳ ඥානෙ වෙන්න ආගම. දුක්ඛේ ඥාන. දුක සත්‍ය කියන්නේ දුක්ඛේ ඥානෙ. දැන් අපි මනාව ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද? දුක්ඛේ ඥානෙද දුක්ඛේද? යමක ප්‍රකරණී නැවති අභිධර්ම පොතේ මූලික අභිධර්ම පොතේ විග්‍රහ කරනවා. දුක්ඛ දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක්ඛ වේද? මේ ප්‍රශ්න දෙක අහලා පිළිතුරු දෙනවා. දුක දුක වේ දුක සත්‍ය නොවේ. දුක සත්‍ය වේ දුක නොවේ. දුක්ඛයි දුක සත්‍යයි දෙක. එහෙනම් මොකද දුක සත්‍ය කියන්නේ? දුකක් පහළ වෙන හැටි දකින්න ඥානයක් තියෙනවා. අන්නේ ඥානීයද කියනවා දුක්ඛාරි සත්‍ය. දුක්ඛාරි සත්‍යයේ දුක නැහැ. ඒ කියන්නේ දුක්ඛාරි සත්‍ය කියන්නේ අපි මේ විඳින දුක නෙමෙයි. යම් ප්‍රඥාවක් ඇතනම් ලෝකේ හටගත යම් දෙයක් ඇතනම් ඒක අල්ලගන්න දෙයක් නැති අසාර බව ඇත්ත. සබ්බේ ධම්මා අනාත්තාති කියන එකට ඕවත් වැටෙනවා. ඒක නෙමෙයි මේ අහන්නේ. අපි දුකයි කියලා යම්කිසි ආකාරයෙන් දුක වේදනාවක් පනවනවා. ලෝක සම්මතියේ දුක කියන්නේ ඒකට. දුක ආර්ය සත්‍ය කියන්නේ ওই දුක වේදනාවට නෙමෙයි. ඒ දුක දැන ගැනීමට යම්කිසි ක්‍රමයක් තියෙනවා. ඒ දුක දැන ගැනීම සඳහා දහම් න්‍යායක් තියෙනවා. අන්නේ ධර්ම න්‍යාය දකින්න ඥානීය පහළ වෙන්න ඕනේ. ඒ ඥානීය නිකම් පහළ වෙන්නේ නැහැ. දහම් ඇස පහළ වෙන්න ඕනේ. දහම් ඇස නිකම් පහළ වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්ම රත්නයේ ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරන්නත් බෑ. කාරණා හතරක් සම්බන්ධ වෙන්න ඕනේ. සත්පුරුෂ අංසේවනේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරේ ධම්මා ධර්ම ප්‍රතිපත්තිය කියන මෙන්න මේ හතර සම්පූර්ණ වෙච්ච මොහොතක මෙන්න මේ කාරණා තියෙන තැනක තමයි චක්කෝ මුදපාදී කියන මේ දහම් ඇස පහළ වෙන්නේ. අන්නේ දහම් ඇස පහළ වුණා. මේ දහම් ඇසින් දකිනවා දුක්ඛේ ඥාන. දුක පිළිබඳ ඥානෙ. දුකට වැටෙන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දුකකට වැටුණා. මෙන්න මේ ආසාව පස්සේ ගියොත්, මෙන්න මේ ආස්වාදයේ පස්සේ බැඳිලා ගියොත් මෙන්න මෙහෙම දකින්නෝ. එහෙනම් පරිත්‍ථ සමුප්පාදයේ දකින්න ඕනේ. දුක්ඛ සත්‍යයේ දකින්න, දුක්ඛ සමුදය සත්‍යයේ දකින්න. එතකොට දකින්නවා අවිද්‍යාපත්තෙන් සංඛාර වෙනවනම් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වෙන්නේ කියලා. න්‍යාය ධර්මයට අනුව දකින්න සංඛාර ප්‍රත්‍යයෙන් නා විඥාන වෙන්නේ. සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා කියලා දකින්න. විඥාන ප්‍රත්‍යයෙන් නා නාම රූප වෙන්නේ. විඥාන නිරෝධ නා නාම රූප නිරෝධ වෙනවා කියලා දකින්න. නාම රූප ප්‍රත්‍යයෙන් නා සලායතන වෙන්නේ. නාම රූප නිරෝධයෙන් සලායතෙන් නිරෝධ වෙන්නේ කියලා දකින්න. අන්න එක තමයි කිව්වේ. එකක් දැක්කොත් අනිකා දකින්න වගේ ඔහොමයි. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා නම් සලායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධ වෙනවා කියලා න්‍යාය ධර්මයේ දකින්නෝ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙනවා නම් ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවායි කියලා දකින්නෝ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධ වෙනවා නම් වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙනවා නම් වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධ වෙනවායි කියලා දකින්නෝ. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වෙනවා කියලා දකින්නවා නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙනවානි කියලා දකින්නෝ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙනවා නම් උපාදාන නිරෝධයෙන් භවය වෙන්නේ නැහැ නේනම් භව නිරෝධයිනි කියලා දකින්නෝ. භව ප්‍රත්‍යයෙන් ජාති වෙනවා නම් භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවානි කියලා දකින්නෝ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක දෝමන සුපායාස හට ගන්නවා නම් ජාති නිරෝධයෙන් දුක් ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමස උපායාස නිරෝධයි කියලා දකින්නෝ. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙනවා කියලා දකින්නකොට මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ දැක්කහම අවිද්‍යා ප්‍රත්‍ය කොහොමද අපිට තියෙන්නේ කියලා දැනගන්නකොට අවිද්‍යාව තියෙන තාක්කල් බැඳිලා තියෙන අත්වැල් බැඳගත්ත ඊළඟ ධර්මයේ දකින්නවා. ඒ තමයි තෘෂ්ණාව. අවිද්‍යාව යම් තැනකද තෘෂ්ණාව එතන. තව විදිහකින් කියනවා නම් චන්දරාගේ. ඒ චන්දරාගේ තියෙන බව දැනගන්නේ කොහොමද? යම් තැනක චන්දරාගේ තියෙනවා නම් හිත මේ ලෝකේ ගැන වටිනාකමක බැහැලා ඉන්නවා. ඒ පැවැත්ම බලාපොරොත්තු වෙනවා. පැවැත්ම නම් බලාපොරොත්තු වෙන්නේ. පැවැත්මේ ආස්වාද විඳගෙන ඉඳ බලාපොරොත්තු වෙනවා නම් ඒ අරමුණ පිළිබඳ චන්දරාගය එතන තියෙනවා. අන්න අවිද්‍යාවේ ලක්ෂණය. එහෙනම් මේ චන්දරාගය මුල් වුණාම දුක සමුදය වෙනවා කියලා දකිනවා. එහෙනම් දුකට මුල චන්දරාගයෙන් කරන්නා වූ කටයුතු හේවා සංඛාර කියලා දකිනවා. අනික දකින හැටි චන්දරාගයේ නිරෝධ නම් සංඛාර වල පටන්ගෙන නිරෝධ වෙන ආකාරයේ දකිනවා. මෙන්න මේ න්‍යාය ධර්මයේ දැක්ක කෙනෙකුට කියන්න පුළුවන් දුක දකින ඥානෙ පහළ වුණා, දුකට හේතුව දකින ඥානෙ පහළ වුණා, දුක නිරෝධය දකින ඥානෙ පහළ වුණා, දුක නිරෝධ මාර්ගයේ දකින ඥානෙ පහළ වුණයි කිය. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දකින දහමැස පහළ වුණා කියලා. ඉතින් මනාව දැක්කේ ඕකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. පුංචි කාලේ ඉඳන් මනාව දකින්න ওই ධර්මයේ අහලා තිබුණාද? ධර්මයේ තිබුණා, අපි හදාගත්තේ නැහැ, නිර්මාණය කළේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ තුල සවස් තියෙනවා, අදත් තියෙනවා, එදත් තිබුණා. ශ්‍රවණය කරන්න ලැබුණාද? ලැබුණා නම් හරි වාසනාවක්. ඉතින් හිතලා බලන්න. අන්න වෙනස පෙනී එතකොට. එකක් දැක්කනම් අනිත් සත්‍ය තුනක් දකින්නවා කියන එක දැන් තේරෙයි. කොහොමද දකින්නේ? ඉතින් එකක් දැකලා තියනවාද කියලා දැන් තේරෙයි. කාගෙන්වත් ඇහුවේ නැතුව මේ ටික තේරුණා නම් චන්දරාගයෙන් ලෝකේ බදලා හිතන්න කියන්න කරන්න ගියොත් ඒවට අවිද්‍යාපත්‍ය සංඛාරා කියන හැටි තමන්ගේ භාෂාවෙන් හිතලා බලනකොට අවිද්‍යාපත්‍ය සංඛාරා තෝරගන්න පුළුවන් වෙයි. ඒ චන්දරාගයෙන් ඒ තැන හිතන්න කියන කරනකොට ඒ જાතිය හිත පහළ වෙන හැටි තමන්ට අත්දකින්න පුළුවන්. හිතයි විඥානයි දෙකේ වෙනස තමන්ට අත්දැක හැකියි. උදාහරණයක් ඔන්න එකක් දෙකක් කියන මේක තේරෙනවා. පුංචි කාලේ ගෙදර ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා. දරුවා බොහොම සුචාරිතව හැදෙනවා ගෙදර. දැන් ඉගෙනගෙන ඉන්නකන් අම්මා තාත්තා කියන එක අහලා වැරදි දුස්චාරිත නැතුව ඔහොම හැදෙනවා. ඉතින් අහනවා කවුරු හරි කෙනෙක් හාමුදුරු කෙනෙක් හරි ගුරුතුමෙක් හරි අහනවා පුතේ වැඩ හිතක් තියෙනවද? කොයි කාලේ ඉඳන්? ඉතින් මම දන්න කාලේ ඉඳන් හිතක් තියෙනවා, හිතක් තියෙන බව, හිත දෙය වැටෙන බව දන්නවා. හිතන්න පුළුවා. ඒ නිසා හිතක් තියෙන බව වැටහෙනවා. එහෙම කියයි. ඔහොම ඉන්නකොට මොකද කරන්නේ? දැන් එයා හිතෙන් කයින් වචනේ යම් කිසි වැඩකට බහිනවා පහු කාලයකට. බුදුරන් වහන්සේ දේශනා කරන අවිද්‍යාවට මුලක් තියෙනවා. ඒ තමයි අසත්පුරුෂ සේවනි. අසත්පුරුෂයා කියන්නේ අපි අද කියන අර්ථයට ටිකක් වෙනස් ඒක. මේ ආර්ය විනී සත්පුරුෂයයි අසත්පුරුෂයයි කියන එක හොයාගන්න. සත්භාවයට පත්වෙච්ච පුරුෂයා සත්පුරුෂයා. සත්භාවය කිව්වේ මේ ආර්ය භාව. ආර්ය භාවයට යම් කිසි උත්තමයේ පත් වුණා නම් සත්පුරුෂයා. කොච්චර ගුණවත් වුණත් ලෞකික සත්පුරුෂ කියන தත්ත්වයට වැටුණා මිසක් ආර්ය සත්පුරුෂ වෙන්නේ ආර්ය ධර්මයේ දැක්කේ නැත්නම්. එනම් මේ අසත්පුරුෂයේ ආශ්‍රයෙන් අවිද්‍යාව වැඩෙනවා කිව්වේ ඔන්න ඕකයි. අවිද්‍යාවට මුලක් තියෙනවා අසත්පුරුෂ සේවනයයි කියලා විග්‍රහ කළා. අවිද්‍යාව නිකන් හැදෙන්නේ නැහැ. එහෙනම් දැන් හිතලා බලන්න ඕනේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං හැදෙන හැටි. අවිද්‍යාව ගොඩනැගෙනකොට කොහොමද ගොඩනැගුණේ? අවිද්‍යාව පොඩි කාලේ නම් තියුණා විවිධ ක්‍රමවලට. දැන් මේ දුස්චරිතයේ පහළ වෙච්ච එකක් හැටි බලන්න ඕනේ. අර අම්මා තාත්තා ළඟ ඉඳලා ඉගෙනගෙන ගිය ළමයාට දැන් තරුණ වයසට පත් වෙලා හැකියාවට ගියා. ගිය ආරම්භයේ ගෙදර දාලා යන්න බෑ, අම්මා තාත්තා දාලා යන්න බෑ. අඬලා හැපිලා ඉතින් වැඳලා ඉතින් බොහෝම ගරුත්වයෙන් තමයි ගියේ. ඉක්මනට ගෙදර එන්න බලා තමයි යන්නේ. ඉතින් අනිත් හැරේ ඔහම යනකොට මොකද කරන්නේ? මොකද බම්බුම්මගෙන ඉන්නේ? තවත් ඔබ ගොඩයද? ඔහම හරියන්නේ නැහැ සමාජයේ ඉන්න. කවුද මේ අසත්පුරුෂ සංසේවනේ නැහැටි? එන යහපා සමාජයේ කොහොමද ඉන්න ඕනි? නවීන සමාජය. ක්ලබ් එකකට ගිහිල්ලා අඩියක් ගහලා බජව්වක් දාලා අපුඩි ගහලා එහෙම ඉන්නේ. දැන් අසත්පුරුෂ අදහස දෙනවා. දුචරිතයක් හරි වර්ණනා කළ හොඳ දෙයක් කියලා වර්ණනා කරලා දෙනවා. දැන් මේකට කියනවා අසත්පුරුෂ සංසේවනේ. මේ ආවේ ඊ අසත්පුරුෂ සේවනේ නිසා මොකද වෙන්නේ? අන්න අසත්පුරුෂ සේවනේ තිබෙන්නා වූ ස්වභාවය තමයි දැන් මේ දින්නේ. බීමත්කමේ වටිනාකම කිව්වා. බීමත්කමේ ආදීනෝ පෙන්වන්නේ සත්පුරුෂේ. දැන් පෙන්වන්නේ බීමත්කමේ තියෙන ලොකු වටිනාකම. අර ගෙදර තිබිච්ච හිතර ඉස්සෙල්ලාම ඕක වැටෙනකොට මහා කරදරය. ඒ හිතර වැටෙනකොට අනේ මේ මොනවද මේ මිනිස්සු කියන්නේ? එහෙම තමයි ඉස්සෙල්ලා හිතෙන්නේ. ටික දවසක් කැනකොට මොකද කරන්නේ? අර විහිළු කොළොප්පා මැද්දේ කොන් වෙලා ගොඩයා කියන වචනේ අහලා දැන් ඉතින් නාගරිකයා වෙන්න හිතෙනවා ටිකෙන් ටික. මොකද හිත ඇතුලේ මනෝ සංකාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අවිද්‍යාවට අනුව. මොකද අවිද්‍යාව? අර අම්මලා තාත්තලා ඒ කාලේ අනේ බොණේක හොඳ නෑ පුතේ කිව්වට ඒ අම්මලාගේ තියෙන පැරණිකම, මෝඩකම, ගැමිකම ඇත්තනේ එන්න මේ කියන්නේ. නගරේ ජීවත් වෙනා නම් එහෙම බෑනේ. නවීන සමාජයේට ගැලපෙන්න ඉන්නේ බෑ. දැන් ටික ටික හිත එනවා. අර කියමං අහලා. මෙන්න අසත්පුරුෂ සේවනයේ නිසා අවිද්‍යාව ගොඩ නැගෙන හැටි. දැන් හිතර හිතවිලි එනවා ඒවා හොඳයි කියලා. ඒ හිතවිලි මොනවද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න මනෝ සංඛාර. ඊට පස්සේ මොකද කරන්නේ? බෑබා යන්න අනේ බෑබා කිය කියලා වරෙන් යන්න බං කියලා අඬ ගන්නකොට හා යන් කොහෙන වතනේ තෙලියට වහිනවා ටිකෙන් ටික. බීපන් උගුරා යක ගොඩ යවින්න එපා. කාහම් බයිට් එක පොඩ්ඩක් කාලා බලහන්කෝ. ඔහොම දිනනට පස්සේ ඇත්තනේ ඉන්න කාර මොකද දුස්චරිතය හරි ආස්වාදයි ආස්වාදයක් නැහැ නා ලෝක සත්‍ය දුස්චරිතය ඇලින්නේ නැහෙනි පාතර නිකම් ආකර්ෂණීය වෙනවා වගේ පල්ලෙහා පැත්තට ආකර්ෂණීය වැඩි වගේ ඕනකමින් ඉහළට නැගෙන්න ඕන වගේ ඒ ධර්මතාවය දුස්චරිතේ નિરાයාසින් ඇදිලා යනවා දුස්චරිතය හරි ආස්වාදයි ලෞකික ආස්වාදී යුත්තයි උගුරක් ගහලා ටිකක් වෙලා යනකොට ටිකෙන් ටික දැයින්න පටන් ගන්නවා හරි අමුතු සුවයක් මුන් ඇතනේ නම් කියන්නේ අම්බල සාත්තර කියන්නේ ගොඩේ උනේ ඉන්න ඕන් ටිකෙන් ටික වෙනස් වෙන හැටි දැන් මොකක් නිසාද වෙනස් උනේ අර අසත්පුරුෂ සේවනයේට අනුව බීමත්කම හොඳයි කියලා වර්ණනා කරපු ඒ මිත්‍යාචාරයේ නැත්නම් ඒ කියන දුරාචාරය සුරාව සූදුව මේවා හොඳයි කිව්ව වර්ණාවට අනුව හිතවිලි ක්‍රියාවෙන් නැගෙන්න පටන් ගත්තා ඒවා හරි කියන නිගමනයේ ඉඳලා මෙන්න මේකෙදි කියනවා අවිද්‍යා පත්‍ය සංඛාරා වුණා දැන් මොකද්ද වෙන්නේ මේ ප්‍රවෘත්ති පරිච්ඡ සමුපාදයේ ගොඩ නැගින හැටි උපන්නට පස්සේ මැරෙනකන් අතරමඟ හට ගන්න මේ පරිච්ඡ සමුපාදයේ හැදෙන ආකාරය එතකොට මොකද වෙන්නේ දැන් ටික දවසක් යනකොට අර පුංචි කාලේ ඉඳන් හිත තිබුණා කියන එක දැනුත් තියෙනවා. හැබැයි දැන් ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඉස්සර බලයිනේ නිමාළු දවසේ නිකන් අමසාත බලන ගෙදර යන. දැන් මොකද කියන්නේ? අපේ තාත්තේ හරි වැඩේ ඕල් ටයිම්. මේ දවසල හරියට වැඩ එන්න විදිහක් නැහැ ඔෆිස් එකේ වැඩ මෙහෙමයි. වල්නකොට ඔෆිස් එක ක්ලබ් එකේ මොකද්ද වෙලා තියෙන්නේ හිතට අමුතු හිතක් හැදිලා ඉතිල දිවිච නැති જાතිය හිතක් එකතු වෙලානේ දැන් වෙනස පේනවනේ හිතේ වෙනස ඉසෙල්ල හිතේ තිබුණු සත්‍ය වෙනස් වෙලා වෙනස් හිතක් වෙලා අන්න විඥානයේක වෙනස දකින්න හැටි හිතයි විඥානය කියන්නේ මොකද්ද කියලා දැන් තේරුම් ගන්න ඕනේ හිත විඥානයක් බවට පත් වෙන්නේ කොහොමයි විඥාන විවිධාකාරයි සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ සංඛාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ සංඛාර ආනිඤ්ඤාභි වේද විඥාන ආනිඤ්ඤාභි වේ සංඛාර යම්සේද විඥානිසේ මේ න්‍යාය ධර්මයි දැන් මේක ඔප්පු වෙනවා පැහැදිලි වෙනවා මේ පොතේ තිබුණට නෙමෙයි දැන් ගන්න මේක ඔප්පු වෙනවානේ දැන් සංඛාර අපුණ්‍යයි මොනවද දුස්චරිතේ පුණ්‍ය නෙමෙයිනේ බීමත්කම නිසා ඇතිවෙනා මතයේ පුණ්‍ය නෙමෙයි ඒක අපුණ්‍ය එහෙනම් ඒ හිතවිලි ක්‍රියාවදන් අපුණ්‍ය සංඛාර මොකද සිද්ධ වුනේ සංඛාරය අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ අපුන්නේ විඥාන පහළ වෙලා අන්න විඥානේ හැටි දැනගන්න ක්‍රමී හිතේ විඥානේ වෙනස හොඳට තෝරා ගන්න ඕනේ හිත මොකද්ද විඥානේ මොකද්ද කියපුවාම දැන් තේරෙන්න ඕනේ මේ දෙකේ වෙනස මොකද්ද දැන් ඔහොම විඥාන කොයිතරම් අපිට හැදිලා තියෙනවද උපම් පොඩි එකාගේ තිබුණ හිතේ ස්වභාවයයි ඉන්දියෙන්ද වැඩි වැඩිපත් වෙනකොට තරුණ බවටපත් වෙනකොට මැදි වයසටපත් වෙනකොට කලින් කලට ඇති වෙන හිතවල ස්වභාවයයි බලාගෙන යනකොට දූෂ්‍ය තත්ත්වෙන් හෝ ප්‍රසන්න භවින් හෝ යම් යම් ආකාරයන්ගෙන් මේ හිත ස්වභාවය කොච්චර වෙනස් වෙලාද යහපතට හේතු වෙන්නා වූ පුණ්‍ය සංකාරණන් ඇසුරු කළේ හිත පුණ්‍ය වෙලා එහෙනම් ඒ කියන්නේ විඥානයේ පුණ්‍යයි. අර දුස්චරිත නම් ඇසුරු කළේ දුසිරිත විඥානය නිසා විඥානේ හැදිලා තියෙනවා අපුණ්‍ය වෙලා. එකක් නෙමෙයි මේ. විවිධාකාරයි. විඥාන සියල්ල සමාන නැහැ. එහෙනම් මොන විඥානද මේ විවිධාකාර වෙන්නේ? මනෝ විඥානයි. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේවත් අරමුණක් වැද්ද ගන්න හේතු වෙනවා. මනෝ විඤ්ඤාණ තුලින් පුරුදු කරගත් ඒවා සම්බන්ධ වෙනවා. අර ගෙදර ඉන්න කාලේ තරක්කු බෝතලයක් දැක්කොත් බෝතලේ පේනවා. මේ බෝතලයක් නේද තරක්කු බෝතලයක් නේද කියලා දැක්ක හැටි. එච්චරයි. ඉතින් එන් එහා යන්නේ නැහැ. මොකද? ඒ හිතට එන් එහා දෙයක් බැහැගත්තේ නැහැ. පේන විඥානයක් තිබුණා, පේන හිතක් තිබුණා. බොන හිතක් තිබුණේ නැහැ. එහෙනම් බොල්ල තියෙන විඥානයකින් බොනවා. පේනකින් හිතනවා. හිතර පේනවා. විඥානේ දුස්චරිත වෙනවා. එක සුචාරිත වෙනවා. ඒ දෙකේම පින්පව් දෙකම අත්හැරලා හිටියා රහතන් වහන්සේට දෙකේම සම්බන්ධ වෙන තත් පේනවා. මේ අරකු බෝතල යන්නේ කියලා රහතන් වහන්සේලා පේනවා බැලුවෝ. මේක කසිප්පුනේ කියලා ඉස්සර කසිප්පු වඳුරනවා දැනුත් හඳුනනවා. ඒකේ වෙනසක් නැහැ. මේ වතුර නම් මේ වතුර කියලාත් කියන්න පුළුවන්. ඉක්ම යන්නේ නැහැ. ඒ අරමුණ දැකලා ඒ අරමුණ වැළඳ ගන්න බැදියා ගන්න ඒකේ ආස්වාද විඳින්න එහෙම බලාපොරොත්තු ඇති කරනකොට විඥාන වල ස්වභාවය අන්න එතනින් බලා ගන්න ඕන. අරමුණ එනවා. ඇහෙන් කනින් ආසයෙන් දිවෙන් කයින් එන අරමුණු මනසෙන් එකින් එක ගොතලා ගොතලා මහා රෑනක් එකක් කරලා හදලා ගන්නවා. ඒ හේතුයෙන් මේ ලෝකේ විවිධ දේවල් අපිට පේනේවා හැදෙනවා. ඇහෙනේවා හැදෙනවා. මේ ලෝකේ අරමුණු වශයෙන් ගන්න යම් යම් දේවල් අපිට වැටහෙනවා. ඒවා සමහර ඒවා දුෂ්චරිත වලට වැටෙනවා, සමහර ඒවා සුචරිත වලට වැටෙනවා. වෙලක් ඒවා පින් ඉතින් අරමුණ හොඳ නරක දෙක විවිධ අරමුණු තියෙනවා. ඒ අරමුණ වැළඳ ගන්න මානසිකත්වය අපි ළඟ තියෙනවා. වැළඳ ගන්නවද? පළවා හරිනවද? මධ්‍යස්ත වෙනවද? එහි ස්වභාවය හඳුනා ගන්නවද? සියල්ලම තියෙන දහම් තුල. ඒකේ අනුකූල ධර්මී මෙන්න මෙහෙම දකින්න ඕනේ. එතකොට අපි හිතමු ඉස්සෙල්ලා විඥාණය පහළ වුණොත්. ඒ කියන්නේ බොන් නැතුව හිටවු ළමයාට. දැන් හැකියාවට ගිහිලා යාළුවෝ අසත්පුරුෂ යාළුවෝ ටික හම්බ වෙලා ක්‍රමක්‍රමී බීමත්කමට පුරුදු වුණාට පස්සේ ඉස්සෙල්ලා නැති જાතිය හිතක් හැදිලා. ඒ කියන්නේ බීමත් විඥාණය බීමත්කමී ආස්වාදයේ ලබන විඥාණය පහළ වෙලා. දැන් අරමුණ දකින්නට ඉස්සෙල්ලා වාගේ ඉන්න බෑ. මොකද වෙන්නේ? බොණ්ඩ හිතෙනවනි. දැන් මතක් වෙන්නේ අම්මා තාත්තා නෙමෙයි. තමන් අර බීලා ඔක්කොම බජාව දාපු යාළුවෝ ටික. ඒ අය තමයි දැන් මතකේ තියෙන්නේ. හරි පාළුයි. අද දවසේම පාළුයි. ගෙදර එනකම් බලා හිටියේ ඉතින් අම්මා තාත්තා ළඟට ගිහලා තුරුල් වෙලා ඉන්න හිනා වෙවි සතුටු වෙවි. දැන් අම්මා තාත්තා දකින්නකොට මොනවද මේ ගොඩින්ගේ කතා මොනවා කියනද මන් දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ. හරි පාළුයි ඉන්න බෑ. නිවාඩු දාලා හිටියා නම් මොකද ඉන්නේ යාළුවෝ ටිකත් එක්කලා මිලහට මං ඉන්නවනේ ක්ලබ් එකේ. ඔහොම තමයි දැන් හිතේ. දැන් මේ හිතේ බහිනවා නාම රූප જાතිය. හිතේ බහින රූප මොනවාද? සතර මහා භූතයන් නිසා හටගත්තේ. සතර මහා භූතයන්ගෙන් හටගත්තේ ඒවා තියෙනවා ලෝකේ. ඒ නිසා හටගත්ත ඡායා රූප ටික අභ්‍යන්තරේ පිහිටලා නාම රූප වලින් ඒ නාම රූප හදවතේ ඇසුරු කරලා හිටනම් මොකද වෙන්නේ? හිතේ ගොඩ නැගිලා මනෝ ලෝකෙ පිහිටනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ ධික තමයි අපි පිහිටන්නේ කර්ම භවයට යන්නේ. ඔය කර්ම භවයත් එක්ක සම්බන්ධයි ඔය හැදේ හැදියානේ. එතන පටන්ගෙන ආපහු අපිට දෙන්නේ මොකද්ද? භුක්ති විඳපන්. විඥාණයට බඩගිනි වෙනවා. හැදුනට පස්සේ ඉතලා දවස් අධ්‍යා අවුරුදු ගානක් බොන්න නැතුව හිටියා පොඩ්ඩක්වත් බත්පැන් බොන්න හිතෙන්නේ නැහැ. දැන් බෑනේ එහෙම ඉන්න. පරි දවසේ එනකොට යාළුවෝ කට්ටිය දකින්නකොට ක්ලබ් එකේ පේනකොට ඉන්න හිටින්න බෑ. විශාල අසහනයක් ඉල්ල හිටිනවා ආස්වාදයක්. ක්ලබ් එකට ගිහිල්ලා වෙනදා වගේ කට්ටියත් එක්කලා පිරිසත් එක්කලා මත්පැන් බීලා පොඩි සාදයක් දාන්න හිතෙනවා. ඒක කරපන් කියලා ඉල්ලින්න පටන් ගන්නවා. මොනවද සම්බන්ධ වෙන්නේ? ඒවට අයිති රූප පිළිබඳව ඇස් වලින් සම්බන්ධ වෙනවා. ඒවට අයිති ශබ්ද පිළිබඳව කන්දකින් සම්බන්ධ වෙනවා. ඒවට අයිති ගන්ධයන් පිළිබඳව නාසයෙන් සම්බන්ධ වෙනවා. ඒවට අයිති රසයන් පිළිබඳව දිවෙන් සම්බන්ධ වෙනවා. ඒවට අයිති ස්පර්ශයන් පිළිබඳව කයෙන් සම්බන්ධ වෙනවා. ওই පිළිබඳව ඔක්කොම අවශ්‍ය කරන නිර්මාණයන්ට මනසෙන් සම්බන්ධ වෙනවා. දැන් ඇහැට ඉන්ද්‍රියක් වශයෙන් කන්ට දිවට නාසයට ශරීරයට මනසට ඉන්ද්‍රියට ඉන්ද්‍රිය වශයෙන් ඉන්න දෙන්නේ නැහනේ. ඉන්ද්‍රිය ආයතනයක් කරනවම නවනවාටද? දැන් මේ එකක් කරගත්තේ ඒක පින්නන්න විග්‍රහ කරන්න දී තියෙන මත්පැන් බීමට ආයතනයක් කරනවා. මතට ආයතනයක්. ඇසකල දිවනාසයේ ශාරීරිය මන කියන හයම ආයතන වුවාම සලායතනයක් වෙනවා. මොකක් නිසාද උනේ? අර නාම රූප පද්ධතිය හිතේ වැහැගෙන ඒ බැහැ ගැනීමට අවශ්‍ය කරන්නා වූ ආයුධ හය තමයි වෙයි. ආයතන හය. ඕවෙන් තමයි අවශ්‍ය ආහාරය දෙන්නේ. මනස ඉල්ලන ආහාරය මනසට දෙනවා. විඥානීය ආහාරයක් ඉල්ලනවා. ඒ නාම රූප බැහැගන්නේ ඒකයි. ඒකද සලායතන ස්පර්ශ අවශ්‍ය වෙනවා. ඒ ආහාරය ලබා ගන්න මුඛවල් වශයෙන් එවන් තමයි ආහාරය කන්නේ ගිලින්නේ. ඇහෙන් රූප ගිලිනවා, කනෙන් ශබ්ද ගිලිනවා, දිවෙන් රස ගිලිනවා, නාහෙන් ගන්ධ ගිලිනවා. ඉතින් ওই විදිහට කයින් ස්පර්ශ ගිලිනවා. ඉතින් මේ විදිහට ගිලිනකොට මොකද වෙන්නේ? ඒ දෙයින් ගන්නා වූ ස්පර්ශය දැන් ලබනවා. සලායතන නිසා ස්පර්ශ වෙනවා කියන්නේ ඔහොම එක. දැන් තේරෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න දුච්චාරිතයේ ආස්වාදී ලබන තැන. ස්පර්ශයක් නැහැ, වින්දනයක් වේදනාවක් නැහැ. ස්පර්ශයක් නිසා වේදනාව නැගිනවා, වින්දනේ එනවා. දැන් මත්පැන් බීමේ දුසිරිත හරි ආස්වාදයි. ආස්වාද වින්දනයක් දැන් ඔහු ලබනවා පස්සපච්චය වේදනාවෙලා. ඉතර ස්පර්ශයේ තිබිච්ච නැති නිසා එහෙම වේදනාවක් තිබුණෙත් නැහැ. දැන් නෙගොඩ නැගින්නේ. දැන් පරිත්තම උපාදියක් ඇදිලානේ අලුතෙන් එකක් මත්පැන් පිළිබඳව. දැන් මත්පැන් බීම පටිච්චසම උපන්නා කියන්නේ මෙන්න මෙහෙමයි. බියපද්ද හැදුනේ පටිච්චසම උපන්න කිව්වොත් දැන් විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ නැහැ ක්‍රමයෙන්. දැන් මේ වේදනාව ආස්වාද ජනකයි. දැන් මොකද වෙන්නේ? ඒ නිසාම ඒ වේදනාව වින්දනේ ඇති කරන්නේ යම් කිසි දියක් ඇසුරු කරේනද ඒ තන తත්‍ර తත්‍ර අභිනන්දනී වෙනවා. ඒ තන හා වෙනවා. වේදනාපත්‍ය තණ්හා වෙනවා. එතන මොකද වෙන්නේ? මේ හිත ඒවත් අල්ලා ගන්නවා. ඒවට ආසන්නෙලා බැඳෙනවා. ඇද ඇදා ගන්නවා. ඒ අරමුණු. තණ්හාපත්‍ය උපාදාන. දැන් ඉස්සෙල්ලා වාගේ නෙමෙයි. ගෙනihin තියාගෙනත් බොන්න ඕන. ඉස්සෙල්ලා තියෙතේ විල යන්න ගියා. දැන් එහෙම යන්න බෑ. පස්සේ වුණත් එකක් අරන් යන්නත් ඕනේ. උපාදාන කරනවා. දැන් හිත නිමාළු දවස. අද ඉඳන් ලැහැත් තියෙන උපාදාන කරනවා. දැන් මේ වෙනස බලන්න ඕනේ. අන්න තණ්හාපත්‍ය උපාදාන ගොඩ නැගින හැටි. එතකොට මොකද වෙන්නේ? දැන් ඔහු බීමට බැඳිලා. ඔව් ඉන්නේ භවේ. බීමට බැඳුණු නිසා කියනවා වේ බද්දා. බීමට බැඳුණු කෙනා නිරුක්තිය. තනි වචනේ මොකද්ද? වේ බද්දා. බද්දා කියන්නේ බැඳුණා, වේ කියන්නේ බීම. බීමට බැඳිච්ච කාට මොකද වෙන්නේ? ගතිය ආවා ඉස්සෙල්ලා. අන්න බව. බීමට බැඳුණු බව දැන් ඇවිදilla. උපාදාන ප්‍රත්‍යයෙන් බව වෙලා. දැන් මොකද්ද වෙන්නේ? බව නිසා જાතියක් හටගෙන. මොකද්ද જાතිය? අපි කොච්චර හොදට හිටමු කොල්ලන් දැන් බේබද්දා. ඉස්සෙල්ලා බේබද්දා කිව්වේ නෑනේ. දැන් බේබද්දා හැදුනේ මොකෙන්ද? පරිච්ඡම උපන්නවද නැද්ද? අන්න තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ විද්‍යාවක් දුන්නා ලස්සන මේ මානසික විද්‍යාව. බේබද්ද හැදෙන විද්‍යාව කවුද දීලා තියෙන්නේ ලෝකෙට? ලෞතර බුදුරජාණන් වහන්සේ මනෝවිද්‍යාඥයා බේබද්ද හැදෙන හැටි දුන්නා. මහා විද්‍යාඥයා. මේ මනෝවිද්‍යාත්මක ක්‍රමයේ කාටවත් නැති කරන්න බෑ. පරිච්ඡ සමපාදයේ මනෝවිද්‍යාත්මකයි. මෙන්න මේක ඥානකෝචරයි කිව්වේ ඒකයි. මේ ඥානගෝචර ක්‍රමය තුලින් බේබද්ද හැදෙන හැටි දැනගත්තා. දැන් ජාතියක් හැවෑනම් බේබද්ද කියලා අහන්න නම් හරි අකමැති, ලැජ්ජා වෙයි. හැබැයි බේබදු වැඩේට කැමැති. අන්න එක තමයි කිව්වේ ගතියට කැමැති, ජාතියට කැමැති නැහැ. දැන් මොකද කරන්නේ? ජාතියට කොච්චර කැමැති නැතිලා හොරෙන් බේබදුකම් කරනවා. මොකද ජාතියට කැමති නැති හින්දා. දැන් ජාතියට ආවොත් මොකද වෙන්නේ? නරක ජාතිය පහළ වුණොත් පහළ වෙච්ච දැන් පටන් ගෙනම ඒ නිසා ඇතිවෙන්නා වූ ජරා වරණ මනසට එනවා. ගුණ මැරුණා. ගුණ ජරාවටපත් වුණා, ගුණ මැරුණා. අගුණ මතු වුණා. මොකක් නිසාද? බේබදු ජාතිය උපන් නිසා වෙච්ච දේ. දැන් මොකද වෙන්නේ? අනේ මට වෙච්ච දෙයක්. හරි වැඩේ වුණේ නතර කරගන්නත් බෑ. එච්චරව හිතන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. එච්චර හිතාගන්නත් බෑ මනස අඳ වුණාට පස්සේ. දැන් මොකද කරන්නේ? පරිසල්ලි නම් මදි. මොකක් නිසාද? බෝතල් වල ගාණේ හැටියට බලනකොට පරිසල්ලි බොන්න මදිනේ. එහෙනම් මොකද කරන්නේ? බීම අත්හරිනවද? බෑ බෑ. එන ඉතින් අර මයින්නට පණිවිඩයක් යවන්න ඕනේ කීයක් හරි ගෙනත් දෙන්න කිය. කොණ්ඩේ වැදලා ඉන්න එක ගෙදරනේ. කවුද? ඒ තමයි තාත්තා. වැඳ වැඳා හිටියා මගේ රත්තරන් තාත්තා කියලා. දැන් මයින් ආවෙලා නැන්න ගොඩේ ආවෙලා. ඉතින් යාළුවට කියනවා. මචං ගොඩේ යන දාපන්කෝ. කෝල් එකක් දීපන්. සල්ලි අරන් ඉන්න කියලා. මොනව හරි කරු. යහකෝ විභාගයක් තියෙනවා කියලා. ඉතින් අහවල් විභාගේ තියෙනවා මෙහෙම තියෙනවා මගේ රත්තරන් පුතා විභාගයෙන් පාස් වෙලා එන්නේ. අනේ මොකද කරන්නේ? කණේ කරේ තියෙන එක විභාගේ උගත් කියලා හරි කමන්නේ. සල්ලි දියන්කෝ ගිහින් දෙන්න පුතාට විභාගට පාස් වෙන්න. තාත්තා නැවති ගොඩ යද සල්ලි ගිහින් දෙනවා. මොකද වෙන්නේ අන්තිමට? මෙන්න දැන් ඉතින් ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයන් මුල පුරලා තියෙන හැටි මෙලෝදිම. එහෙනම් මේ පරිච්ඡසමුපාදී අවසානයේ දැනගන්නේ මැරෙනකන් ඉන්න ඕනේ නැහැ. මේ ප්‍රවෘත්ති පරිච්ඡ සම්පාදයෙන් දැනගන්න පුළුවන් මෙලෝදිම හටගෙන මෙලෝදිම ගොඩ නැගිලා මෙලෝදිම දුක් විඳින හැටි. මෙහෙම දුකක් අවසානයේ මහා අවාසනාවන්ත බවට මුල් පුරන දෙයක් මේකෙන් ගොඩ නැගුවා මිසක් ඔය ආස්වාදයේ සැනසෙල්ලක් ගොඩ නගලා දෙන්නේ නැහැ කියලා ඥානවන්තයෝ දකිනවා. එහෙනම් දකිනවා මේ ආස්වාදයේ දුෂ්චර්ත ආස්වාදයක් මේක දුකට මුලක් මිසක් මේක කවදාවත් යහපතට මුලක් නෙමෙයි කියලා අපි ඉන්න පටන් ගන්නවා. මෙන්න මේ දැක්කහම දුක හට ගන්න එක්තරා ඥානයක් පහළ වෙනවා. ওই න්‍යාය ධර්මයේ දැක්ක කෙනාට යෝ පරිච්ඡසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමේ පරිච්ඡසමුප්පාදී දකිද ඔහු ධර්මයේ දකි. මොන ධර්මයේද? අරකම එක කියන එක නෙමෙයි, සත්‍ය ධර්මයේ ලෝක ස්වභාවය දකිනවා. මෙන්න දුක ගොඩනැගෙන හැටි. මෙන්න මේ සිද්ධාන්තේ. එහෙනම් ওই සිද්ධාන්තයේ ඕක දැක්කනම් මොකද කරන්නේ? මේකෙන් අහක් වෙන්න කරන්න තියෙන එක දෙයයි. මං සත්පුරුෂය කියලා ආශ්‍රය කලේ සත්පුරුෂ නෙමෙයි අසත්පුරුෂය කියලා කවදා හරි දැනගන්න හැකියාව ලැබුණා නම්. කල්යාණ මිත්‍ර සම්පත්තිය මුල් වෙන්න ඕන. ඊට පස්සේ බේරෙන්න නැත්නම් එහෙමනම් බේරෙන්නේ නැහැ. හරිම අමාරු දෙයක්. දුච්චරිතයට ගිහිලා අතරමං වුණොත් නැවත බේරා ගන්න එක හරි අමාරුයි. මොකද කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න තැනක් නැතුව යනවා. ඉතල හාමුදුරුවෝ දකින්නට වැදගෙන ගිහිලා ඉතින් අපේ හාමුදුරුවනේ කියපු එක නා ආන් ගණේ අයනවා යකෝ ඵලයක් පැනහන් මම බීලා ඉන්නේ. දැන් දැක්කොත් එහෙම මට දෙහි කපන අවතට අයකා. දැන් එහෙමයි කතා කරන්නේ. දැන් මොකද කරන්නේ? සත්පුරුෂ සංසේවනේ කොහොම ලබන්නේ? විදාර නිමාඩුවට ගමට ආපුහම පන්සලට ගිහිලා වැඳලා පොදලා මොනව හරි කියලා කරලා දානයක හරි උදව්වක් උපකාරයක් හරි කරලා යනවා. එහෙම පුතා දැන් පැත්ත පලාතර යන්නේ අවුරුදු ගානකින් පන්සල වැතර කොහෙද ඉන්නේ බැලුවාම ක්ලබ් එක තමයි ලොකු වෙලා තියෙන්නේ. දැන් මේ අසත්පුරුෂ සේවනයේදී ගියාට පස්සේ සත්පුරුෂ ආශ්‍රයෙන් ඈත් වෙන හැටි. සත්පුරුෂ සංසේවිනේ ලබන්න හරි අමාරි උතරින් පැන ගත්තොත් එහෙම. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරා මේ මනුස්සත් බව අත්හැරිලා පුරුදු කරගත්ත ගතියට අනුකූලව තිරසං වුණොත් එහෙම මේ අත්බැව ඉක්ම ගියොත් කන කැස්බෑවෙක් වියසුදුරින් අහස බලනවා කියන එක ලේසි නමුත් ආයිත් මනුස්සයෙක් වෙන්න බෑ. ඉතර අමාරු. මොකද හේතුව අසත්පුරුෂ සේවනයේට අසත්පුරුෂයම හොඳ වශයෙන් පේනවා ඒකේ වැඩේම හොඳයි කියලා පේනවා මිසක් සත්පුරුෂ ධර්මයේ වහකදුරු වෙනවා. හරි භයානකයි. ඉතින් මේක කල්තියා ඥානවන්තයෝ දැක්කොත් එදාට තමයි මේකේ තියෙන අසත්පුරුෂ වැඩවල දුෂ්චර්ය වැඩවල තියෙන භයානකත්වයේ තේරෙන්නේ. මේක හරි භයානකම්. භයානකයි මොකක් නිසාද? මෙන්න බෙබඳු දුකකට වැටෙන මුලක්ියා ඥානීන් දකිනවා. දුක්ඛේ ඥානං පහළ වෙලා. එතකොට දකිනවා මොකක් නිසාද වෙන්නේ? මෙන්න මේ අවිද්‍ය අසත්පුරුෂ සේවනය නිසා අවිද්‍යාව හේවත් චන්දරාගේ පහළ වෙනවා. අවිද්‍යාවේ ස්වභාවය පහළ වෙනවා චන්දරාගේ. මේ චන්දරාගය පහළ වුණොත් එහෙම තමයි මේ මුලාවටපත් වෙලා හිටන් ඒකට ඇදලා යන්නේ. ඉතින් මේ චන්දරාගය හරිම භයානකයි. මෙතන තමයි පටන් ගන්න මුල. මෙන්න ධර්මයේ දකින්න හැටි. එහෙනම් මොකද්ද ඔහු දකින්නේ? මෙන්න මෙහෙමයි දුක හටගන්නේ කියලා ඥානීයට ගෝචර වුණාම ඒ දුකට හේතුව මෙන්න මේ චන්දරාගය කියලා ඥානීයට ගෝචර වෙනවා. මෙන්න දුක්ඛ සමුදය ඥාන. එතකොට දකින්නවා මෙන්න මේ චන්දරාගයේ යම් තැනක පහළ නොකෙන තත්ත්වයේ සත්පුරුෂ සේවනයේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණය කියලා අවස්ථාව ලැබලා නුවණින් මෙනෙහි කරලා තේරුම් ගත්තා නම් අන්න එදාට තේරෙන්න පටන් ගන්නවා මේ චන්දරාගයේ නිරෝධ කරගත්තොත් නම් මේ දුකෙන් නිදහසු නැහැ කි. මෙන්න මේ ඥානයේ පහළ වෙච්චාම කියනවා දුක්ඛ නිරෝධී ඥාන. දැන් මොකද කරන්න ඕනේ? මෙච්චර කාල කරපු දුෂ්චර්යයේ හිත කය වශයෙන් යවන්න නැතුව මනසේ හික්මීමේ සතර සති මට්ටානේ හික්මෙන්න පටන් ගන්නවා. ඒක තමයි ආර්යචායක මාර්ගය. මෙන්න දුක නිරෝධ ගාමිනී පටිපදා ඥාන. ආයන් උච්චදි වික්‍රේ සම්මාදිට්ඨිය මෙන්න මේක ආර්ය සම්මාදිට්ඨිය. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. ඒ මෙතෙන්ට යම් කෙනෙක් ආව කොච්චර අමාරු වෙන්නේ මේ සසර දුකෙන් බේරෙන්න ඥානවන්ත වෙන්න. ආර්යෙක් වෙන්න තියෙන தත්ත්වය මෙහෙමයි. ආර්යෙක් උනාට පස්සේ නම් ලීසින් ගලවන්න හම්බෙන්නේ නැහැ. ඇත්ත දැක්කාට පස්සේ ඇත්ත දෙපාරක් දකින්න දෙයක් නැහැ. ඒ නිසා කියන්නේ චතුරාර්ය සත්‍ය එක සැරයක් දැක්කොත් ආයි දෙපාරක් දකින්න ඉතුරු වෙන්නේ නැහැ දැකලා ඉවරයි. ආයි බොරු කරන්න බෑ ඇත්ත. ඊට පස්සේ මොකද වෙන්නේ? සත්‍යයට අනුකූල නැමෙන්නේ නැව කවදාවත් අසත්‍යයට යවන්න හැදුවත් යවන්න බැරි වෙනවා. ඇත්ත ප්‍රකාශ කරලා ඇත්ත වටහා ගත්තට පස්සේ මොන විදිහෙන් හරි පේන්න පටන් ගන්නෙ අනේ මුලාවක හැටි දැකපු ප්‍රඥාව නැති කරන්න බැරුව යනවා. ප්‍රඥා අග්‍රස්ථානීයටපත් වෙනවා. එහෙම වුණගෙන කොච්චර දුස්චරිත කරන්න හැදුවත් පුරුද්දට ඇදලා යන්න ගියත් ආපහු ඇදෙනවා. ඒකට ඇඳන්න බෑ. ඇඳෙන්නේ නැතුව යනවා. ඒ නිසා කියනවා උතෙන්ඩපත් වෙච්ච කෙනා සතර පායින් නිදහස්. මොකද චේතනාව බලවත් වෙන්නේ නැහැ දුස්චරිත පැත්තට. අන්න ඒකයි ස්වභාවය. ඉතින් සෝවාන් පුද්ගලයාගේ ස්වභාවය තමයි ඔය කිව්වේ. ඔතෙන්ට ආවොත් එයාගේ ස්වභාවය සෝතාපන්න පුද්ගලයාගේ ස්වභාවය ඔකයි තේරුම් ගන්න ඕනේ. ඔවා කාගෙන් වත්හලා උඩ ගියා වගේ එලියක් දැක්ක විදුලි කොටන වායකක් දැක්ක මං සෝවාන් කියලා එහෙම රැවටෙන්න යන්න එපා. ප්‍රඥාවී යථාර්ථය දැකලා තේරුම් ගන්න. එක එක රාගෙන් අහලා බොරු වලට රැවටෙන්නේ නැතුව.